ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
අදත් අපි එහෙමනම් සූදානම් ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය තුළින් මේ වෙනකොට ලෝකයේ අලුත්ම තත්ත්වීති පිළිබඳව සමාලෝචනය කෙරෙනට සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලිප්ති.
අපි මුලින්ම බ්‍රිතාන්‍ය දේශයට හැරෙමු. බ්‍රිතාන්‍යයේ කාරණා දෙකක් නිසා පසුගිය කාලයේදී බ්‍රිතාන්‍ය පිළිබඳව ලෝක අවධානයක් තිබුණා. එකක් බ්‍රෙක්සිට් එක පිළිබඳව. අපි ඒ පිළිබඳව පසුගිය සතියේත් කතා බහ කළා. හැබැයි මේ සතිය වෙනකොට බ්‍රිතාන්‍යයේ පිළිබඳව තවත් අලුත් අවධානයක් තියෙනවා මුළු ලෝකෙම. ඒ තමයි මේ COVID-19 වෛරසයේ නව ප්‍රභේදයක් බිහි වෙලා තියෙනවා කියලා බ්‍රිතාන්‍යෙන්. මේ නව ප්‍රභේදය දැනට පවතින COVID-19 ප්‍රභේදයන්ට වඩා වේගයෙන් පැතිරෙමින් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. අපි කැමතියි මල් මේ සම්බන්ධව තියෙන තත්ත්වය පිළිබඳව මුලින්ම දැනගන්න.
ඔව් දුලක්ෂි, දැන් බ්‍රිතාන්‍ය ප්‍රකාශ කළ තියෙනවා ඒ බ්‍රිතාන්‍ය පැතිර යන වෛරසය, කොරෝනා වෛරසය යම්කිසි වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම මේ වෛරසයක් වෙනස් වුණහම ඒකේ සැර අඩු වෙන තත්ත්වයක් ප්‍රවණතාවයක් තමයි බොහෝ වෙලාවට දකින්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී මේ වෛරසය වෙනස් වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් මියුටේට් වෙලා තියෙන්නේ මීට කලින් තිබුණට වඩා ඉතාමත්ම සීග්‍රයෙන් පැතිරෙන වෛරසයක් හැටියටයි. ඉතින් මේ නිසා පහුගිය සතිය තුළ බ්‍රිතාන්‍යයේ ඉතාමත්ම දැඩි ලෙස මේ වෛරසය පැතිර යෑමෙන් රෝහල් ගත කරන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් දක්නට ලැබුණා. ඉතින් ඒ අනුව තමයි මේ වෙනකොට බ්‍රිතාන්‍ය නව පියවර රැසක් ගැනීමට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ නක්කල් සමය ඉදිරියේදී ජනතාව මුලිකුත් දෙන ස්ථානවලට ගැවසීම අවම කිරීම සඳහා මේ අලුත් නීති රීති, අලුත් සීමා බන්ධන ඇති කරන්න තීන්දුව කළ තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා මේ අලුත් වෛරස් ප්‍රභේදයටත් දැනට ෆයිසර් ආයතනය විසින් ලබා දීලා තියෙන එන්නත ඒක පිළියමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එන්නත ලබා දීම පිළිබඳ කිසි වෙනසක් කරන්නට අවශ්‍ය වෙන එකක් නැතයි කියලා. නමුත් මේ අලුත් වෛරසය නිසා ඔවුන්ට ඒ සංචරණ සීමා දැඩි කරන්න සිද්ධ වෙනවායි කියලා, විශේෂයෙන්ම නක්කල් සමයේදී. නමුත් නක්කල් සමයේදී රට වසා දමන්නට තීන්දුවක් නැහැයි කියලා බොරිස් ජොන්සන් අග්‍රමන්ත්‍රීවරයා ප්‍රකාශ කළා තිබුණා. ඒ කෙසේ වෙතත් ජනතාවගෙන් ඉල්ලීමක් කළා තියෙනවා පවුල් දෙකකට වැඩිය මේ නක්කල් සමයේ එකිනෙකා සමග හමුවන්නට එපා, විශේෂයෙන්ම මේ අලුත් ප්‍රභේදයේ තියෙන මේ නව තර්ජනය නිසා.
අපි මීළඟට අවධානය යොමු කරමු ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන තවත් අවධානයක් පිළිබඳව, මේ කොරෝනා වෛරසය සම්බන්ධව. ඔබ දන්නවා දැන් මේ කොරෝනා වෛරසය චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වුණාය කියන කාරණාව සම්බන්ධයෙන් ලෝකයේ විවිධ මත තියෙනවා. දැන් ඔබට මතක ඇති පසුගිය කාලවකවානුවේදී ඔස්ට්‍රේලියාව මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු මාධ්‍යම රජයා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කිරීමක් කළා. කොහෙන්ද මේ කොරෝනා වෛරසය හටගත්තේ කියන කාරණාව සම්බන්ධයෙන්, කුමන රටද මේකට වගකිව යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් අන්තර්ජාතිකව විමර්ශනයක් සිදු කරන්නට ඕනි කියලා. ඇත්තටම ඔය කාරණාව තමයි මේ වෙනකොට චීනයත් ඔස්ට්‍රේලියාවත් අතර හිත නොහොඳ වෙන්නට, වෙළඳ අර්බුදයක් ඇති වෙන්නට, විවිධාකාරයේ සම්බාධක පනවන්නට විවිධ භාණ්ඩ සම්බන්ධව දැන් මේ වෙනකොට මේක මේ වෙනත් ප්‍රශ්නයක් කරා යොමු වෙලා තියෙන්නේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සම්බන්ධව තියෙන අවධානය අඩු වෙලා නැහැ. අපිට මේ සතිය වෙනකොට වාර්තා වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් කණ්ඩායමක් චීනයට යන්න නියමිතයි කියලා. මේ සම්බන්ධව හරියට තොරතුරු හොයලා බලන්න මේ කණ්ඩායමේ උත්සාහය සහ ඒ සම්බන්ධව තියෙන වැඩපිළිවෙල පිළිබඳවත් අපි මීළඟට දැනගන්න කැමතියම.
දිලුෂි, සංවිධානය ප්‍රකාශ කරේ ජනවාරි මාසේ චීනයට ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් යැවීමට, එහෙම නැත්නම් එවැනි කණ්ඩායමක් බාර ගැනීමට චීනයේ එකඟතාවය පළ කළයි කියලා. මෙතෙක් දුරට චීනයේ දිගින් දිගටම ප්‍රතික්ෂේප කරා මේ වෛරසය ආරම්භය වුහාන් නගරයේ කියන එක ඔවුන් ප්‍රතික්ෂේප කළ තිබුණා. ඒ එක්කම ස්වාධීන පරීක්ෂණයකටත් ඔවුන් එකඟතාවයක් දක්වන අනුකූලතාවයක් දක්වලා තිබුණේ නැහැ. නමුත් දැන් ප්‍රථම වතාවට චීනය එකඟ වෙලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පුද්ගලයන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වුහාන් නගරයට ජනවාරි මාසයේ යවන්නට, ඒ ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දීමටත් ඒ තමන්ගේ පරීක්ෂණය කිරීමට ඔවුන් ඉඩකඩ දෙනවයි කියලා පොරොන්දුලා තියෙනවා. නමුත් ඊට කලින් අවස්ථාවලදී ලොකුම බාධාවක් වුණේ චීනය ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට, එහෙම නැත්නම් ජාත්‍යන්තර විශේෂඥයන්ට තමරකට ඉන්න දුන්නත් ඔවුන්ට ඒ අවශ්‍ය විදිහට විශේෂම වුහාන් නගරයේ තියෙන වෛරස් සම්බන්ධයෙන් කරන ඒ පරීක්ෂණාගාරවලට ඇතුල් වෙන්නට ඒවායි කරුණු සොයා බලන්නට ඉඩ ප්‍රස්ථාව සලසා තිබුණේ නැහැ. ඉතින් මේ අවස්ථාවේ මේ සැරේදී වැඩි බලාපොරොත්තුවක් තියෙන චීනයේ ඒක දෙකින්තාවයක් දක්වයි කියලා. නමුත් මේ කාරණාව සිද්ධ වන්නට නියමිතව තියෙන ජන මාසයේ මුල් කාලයේදී ඒකෙන් පස්සෙ තමයි අපිට දැනගන්න පුළුවන් කලින් චෝදනා කර විදිහට වුහාන් ප්‍රාන්තයේ මේ වෛරසය ආරම්භ වුණේ. අතරම වුහාන් ප්‍රාන්තයේ පමණක් නෙවෙයි මේ වෛරසය ආරම්භ වෙච්ච ක්‍රමවේදය පිළිබඳවත් විශාල මතභේදයක් තිබුණා. මොකද චීනයේ මුල් අවස්ථාවේදී යම්කිසි අදහසක් ප්‍රකාශ වුණා මේක වුහාන් වල බෙට් මාකට් එකක්, එහෙම නැත්නම් මේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයකින් මේ වෛරසය ආරම්භ වන්නට ඇති කියලා. නමුත් පසුව චෝදනා එල්ල වෙලා තියෙනවා, විශේෂයෙන් ඇමරිකාවේ චෝදනා එල්ල වෙලා තියෙනවා, මේ වෛරසය ඇත්තටම මිනිසා විසින් නිෂ්පාදනය කරන වෛරසයක්, ඔවුන්ගේ රසායනාගාරයකින් බොහෝ විට කාගේ හෝ අතරද්දකින් මේක ජනතාව අතරට පැතිරෙන්නට ඇති කියලා. ඉතින් මේ කරුණු කාරණා සම්බන්ධ මේ සොයා බැලීමට තමයි එක්සත් ජාතික සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අවස්ථාවේදී උත්සාහ කරන්නේ විද්‍යාඥයන් කණ්ඩායමක් චීනට ගවලා මේ පිළිබඳ කරුණු සොයා බලන්න.
මේ අතරතුරේදී චීනය සම්බන්ධව තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. චීනය දැන් බැලුවාම ලෝකයේ අත නොගසලා තියෙන ක්ෂේත්‍රයක් හොයාගන්න බැරි තරම් අභ්‍යවකාශ ක්ෂේත්‍රයටත් උන් අත ගසලා තියෙනවා. මේ ගෙවිල ගිය බ්‍රහස්පතින්ද ඊයේ දවසේදී හඳට යවපු මිනිසුන් නොමැති යානාවකින් යම් පරීක්ෂණාත්මක ද්‍රව්‍ය පෘථිවියට රැගෙන ආවා කියලාත් වාර්තා වෙනවා මේ චීනයේ අභ්‍යවකාශ යානයකින්. චීනය මේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයට අවතීර්ණ වීම සහ එහි සාර්ථකත්වය සහ මේ හඳට ගිහිල්ලා හඳේ තියෙන යම් පාෂාණ ඇතුළු ඒ ද්‍රව්‍ය කොටස් පෘථිවියට රැගෙන මේ ඒ ව්‍යාපෘතිය පිළිබඳවත් අපි ඊළඟට දැනගන්න කැමතියි අමල් ඔබෙන්.
ඔව් දිලුක්ෂි, චීනය බොහෝ උත්සාහ කරලා ඔවුන්ගේ අජටාකාශ ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ පියවරක් හැටියට හඳට යාමට ඔවුන්ට අවශ්‍යතාවයක් තිබුණා. දැන් මෙතනදී ඔවුන්ට චීන ජාතිකයෙක් හඳට යවා ගන්නට බැරි වුණත් ඔවුන්ගේ චැන්ඊ පහ කියන යානය ඔවුන් සාර්ථකව හඳ මත අත්ද කරලා හඳේ පස් සාම්පල කිලෝ දෙකක විතරගේ ප්‍රමාණයක් ලබාගෙන ඒක සාර්ථකව නැවතත් පෘථිවියට ගෙන්වා ගැනීමට හැකි වෙලා තියෙනවා. මේ පහුගියදා ඒ යානය හදෙන් ලබාගත්තු පාෂාණ ප්‍රමාණය දැන් චීනයට ගෙනාවයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේක ඇත්තටම චීනයට ඔවුන්ගේ අජටාකාශ වැඩපිළිවෙලේ විශේෂිතම ස්ථානයක් බවට පත් වෙනවා මෙවැනි දෙයක් කරන්න. මොකද ඊට කලින් මේ වගේ දේවල් කරන්නට හැකියාව තිබුණේ ඇමරිකාවටත් ඒ වගේම රුසියාවටත්. දැන් චීනය ඒ විදිහට ඒ අජටාකාශ තරඟේ ඉදිරිපෙළ පැමිණලා තියෙනවා මේ හඳේ පාෂාණ ගැනීමත් සමඟ. පිළිවිෂ එක්කම චීනය බලාපොරොත්තු වෙනවා 2022 වෙනකොට, ඒ කියන්නේ තව අවුරුදු දෙකකින් මීළඟ පියවර හැටියට පුද්ගලයෙක් හඳට යැවීමේ කටයුත්ත කරන්නටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලායි වාර්තා වෙන්නේ.
මීළඟට අවධානය යොමු කරන්න පුළුවන් ශ්‍රී ලංකාවත් සම්බන්ධ වන විශේෂිත කාරණාවක් සම්බන්ධව. ස්විට්සර්ලන්තයේ මේ වෙනකොට අවධානයට යොමු වෙලා තියෙනවා ශ්‍රී ලංකාවෙන් දූ දරුවන් ස්විට්සර්ලන්ත දෙමාපියන්ට හදා වඩා ගන්නට ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධව. අපි දන්නවා ආර්ථික වශයෙන් දුෂ්කරතා තියෙන දෙමාපියන්ගේ දූ දරුවන් විදේශ රටවල විදේශීය දෙමාපියන්ට හදා වඩා ගන්නට ලබා දෙන තත්වයක් තියෙනවා. නමුත් මේක මේ ව්‍යාපාරයක් විදිහට සිදු කරගෙන යනවා. මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට මේ වෙනකොට ස්විට්සර්ලන්ත රජයට පවා හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම මේක මේ බේබි ෆාම් ක්‍රියාවලියක් තරමට මේක දුරදිග ගිහිල්ලා කියලා තමයි ස්විට්සර්ලන්ත රජයේ චෝදනාව වෙලා තියෙන්නේ. ඔවුන් මේ සම්බන්ධව යම් යම් දත්ත සහ සංඛ්‍යාලේඛනත් ඉදිරිපත් කරනවා. අපි කැමතියි අමල් මේ සම්බන්ධව තොරතුරු දැනගන්න. මේක විශේෂිත කාරණාවක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තහම මේක දරුණු චෝදනාවක්. මොකක්ද මේ චෝදනාවට පසුබිම් වන කාරණා?
ශ්‍රී ලංකාවේ ළමුන් හදාගඩා ගැනීම සම්බන්ධයෙන් බොහෝ වෙලාවට චෝදනා එල්ලවලා තිබුණා මේ දරුවන්ව විකුණනවයි කියලා. ඉතින් මේ චෝදනාව අලුත් එකක් නෙමෙයි, මීට කලිනුත් මේ විදිහට චෝදනා එල්ලවලා තිබුණා. නමුත් මෙතනදී ස්විට්සර්ලන්ත රජයේ විසින් අලුත්ම වාර්තාවක් ඉදි දක්වලා තියෙනවා. ඔවුන් මේ ළමුන් හදා වඩා ගැනීමට ළමයින්ව මිලදී ගත්තයි කියන චෝදනාව පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ සොයා බලලා තියෙනවා. ඒ සොයා බැලීමේ ප්‍රතිඵලයක් හැටියට ස්විට්සර්ලන්ත රජයේ විසින් වාර්තාවක් ඉදි දක්වාම පහුගිය සතියේ එහිදී ස්විට්සර්ලන්ත බලධාරීන් පිළිගත්ත මේ විදිහට ළමුන් මිලදී ගැනීමක් සිද්ධ වෙන බව දැන දැන එය වැළැක්වීමට ස්විස් බලධාරීන් විසින් නිසි පියවර අරගෙන තිබුණේ නැහැ කියලා. ඉතින් මෙතන ශ්‍රී ලංකාවට චෝදනා කරනවට වැඩිය මෙතන ඇත්තටම ඔවුන් ස්වයං විවේචනයක් කළා කියලා ස්විස්තලන්තයේ බලධාරීන් මෙවැනි අක්‍රමිකතාවයන් මැඩ පැවැත්වීමට ඒවා නතර කිරීමට නිසි පියවර ගත්ත නැහැ කියලා. ඒ එක්තම Zurich University of Applied Science කියන ZHAW කියන විශ්වවිද්‍යාලය ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ වගේම ස්විස්තරලන්ත ජාතිකයන් විදේශ රටවලින් ළමයින් දරුකමට හදා ගැනීම සම්බන්ධයෙන් කරපු පරීක්ෂණයකදී ඔවුන් සොයාගෙන තිබුණා ශ්‍රී ලාංකීය දරුවන් 11,000ක් පමණ දශක දෙකක කාලයක් තුළදී දරුකමට ස්විස්තරලන්ත දෙමෝපියන් විසින් හදාගත්තයි කියලා. මේ ZHAW වාර්තාව සඳහන් වෙනවා ළමුන් 881 දෙනෙක් සම්බන්ධයෙන්. ඔවුන් 1973ත් 97ත් අතර කාලයේදී දරුකමට හදාගෙන තියෙනවා. මේ විශ්වවිද්‍යාල වාර්තාවේ සඳහන් වෙනවා දෙදුක්ෂි මේ ශ්‍රී ලාංකීය ළමුන් බිලදී අරගෙන තියෙනවා කියලා මේ බේබි ෆාම්ස් වලින්. එතකොට ඒ එක දරුවෙක් සඳහා ස්විස් ෆ්‍රැන්ක් 5000 සිට 15000 දක්වා මිල ගෙවලා තියෙනවා කියලා. නමුත් ඒ බොහෝ අවස්ථාවලදී ඒ මව්වරුන්ට ඉතාමත්ම පොඩි සොච්චමක්. සමහර අවස්ථාවලදී තර්මස් ෆ්ලාස්ක් එකක් විතරයි මවට ලබා දීලා තියෙන්නේ. දරුවා පිටරට ආයට විකුණලා තියෙනවා. ඒ විකිණීම තුළින් ඒ අතරමැදියන් විශාල මුදල් ප්‍රමාණයක් දරාගත්තයි කියන එක වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ තවම ශ්‍රී ලංකා රජයෙන් ප්‍රතිචාරයක් නැහැ. නමුත් මේ කාරණාව දශක දෙකක විතර කාලයක් තිස්සේ වෙච්ච ජාවාරමක් හැටියට තමයි ස්විස් බලධාරීන් මේක හඳුන්වලා තියෙන්නේ.
ශ්‍රී ලංකාව සම්බන්ධව තවත් කාරණාවක් අවධානයට ලක් කරන්න පුළුවන් මේ සතියේදී. MCC ගිවිසුම් ඔබට මතක ඇති විශාල ආන්දෝලනයක් තිබුණු කාරණාවක්, ජනාධිපතිවරණ මහමැතිවරණ වලට පවා බලපාපු කාරණාවක්. ලංකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය යම් තීරණයක් කරන් තියෙනවා. ඔන්න දැන් මේ මුදල් ලබා දෙන්නේ නැහැ කියලා ලංකාවට. මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයට බලපාපු කාරණා මොනවද? අමල්, අපි දන්නවා ලංකාවේ ලොකු විරෝධයක් තිබුණා මේ සම්බන්ධව. ඔවුන් ඒ පිළිබඳව පමණක් සැලකිලිමත් වෙලාද, නැත්නම් මේ සඳහා තවත් අතිරේක කරුණු බලපාලා තියෙනවද?
දිල්ලුක්ෂි, බිලියන් චැලෙන්ජ් කෝපරේෂන් නිමිත්තෙන් මේ MCC මේ සමාගම ඔවුන් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රජයේ එකඟතාවය නොමැති නිසා මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැtei කියලා. මෙතනදී ශ්‍රී ලංකා මුදලින් බිලියන 89ක්, එහෙමත් නැත්නම් ඇමරිකානු ඩොලර් බිලියන 480ක් තමයි ශ්‍රී ලංකාවට ලැබෙන්න තිබුණේ මේ MCC ව්‍යාපෘතිය යටතේ. දැන් ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා රජ එකඟතාවයක් නැති නිසා මේ ව්‍යාපෘතිය එහෙම් පිටින්ම අතහරිනවා කියලා. ඇත්තරම ඔක්තෝබර් මාසේ අවසාන වෙනකොට ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ අවස්ථාවේදී මේ ව්‍යාපෘතිය ගැන යම් කිසි සාකච්ඡාවක් ඇති වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වන්නටත් පුළුවන්. දැන් MCC ආයතනය නිල වශයෙන් මේ ව්‍යාපෘතිය අවසන් කරලා තියෙනවා.
අමල්, එතකොට ශ්‍රී ලංකා රජයේ පැත්තෙන් යම් ප්‍රතිචාරයක් තියෙනවද මේ තීරණය සම්බන්ධව?
ඉතින් මෙතන දැනට තවමත් අපිට ශ්‍රී ලංකා රජයෙන් ප්‍රතිචාරයක් නැහැ. නමුත් අලුත් රජය ඔවුන් කියා සිටියා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත් කළ මේ පිළිබඳ සුවබල්නවා කියලා. නමුත් ඒ වාර්තාව නිල වශයෙන් අපිට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක පිළිබඳ තාම දැනගන්න ලැබුණ නැහැ. නමුත් අමාත්‍යවරු යම් බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කළ තියෙනවා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ සියලුම දේවල් වලට ඔවුන් විරුද්ධ නැහැ. මේකේ සමහර හොඳ දේවල් තියෙනවා, ශ්‍රී ලංකාවට වාසිදායක දේවල් තියෙනවා, ඒවා ක්‍රියාත්මක කරන එක හොඳයි කියලා එවැනි අදහසක් තිබුණා. නමුත් දැන් බොහොම පැහැදිලිවම MCC ආයතනය මේ ව්‍යාපෘතිය අවසන් කළා කියලා.
හොඳයි අමල්, අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා මේ සතියේදීත් ලෝකයේ අලුත් අතුවිත්ති, ඒ වගේම අපේ මව්බිමට ශ්‍රී ලංකාවට බලපාන ලෝකයේ කතාබහ වෙන අනිකුත් කාරණා සම්බන්ධවත් අවධානය යොමු කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුති අයිබෝවන්. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.